ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි මූලසුන රුඩා මන්ත්‍රීතුමනි, තුමියනි. මම හිතන්නේ මේ කතා කරන මොහොතේ ලෝකයේ අවිනිශ්චිතභාවයක් තුල ගමන් කරනකොට ඒකට කොහොමද අපි උත්තරයක් සපයන්න පුළුවන් වන්නේ ලංකාවෙන් කියන එක තමයි අපි කතා කරන්න තිබෙන්නේ. මේ යුද්ධයේ කොතරම් කාලයක් තිබෙනවද කියන එක මං හිතන්නේ යුද්ධය ආරම්භ කරපු කට්ටියවත් තාම දන්නේ නැහැ කියන එක තමයි මගේ තියෙන ඒකාන්තර මතය. ඉතින් ඒ නිසා මේක කොයි ආකාරයෙන්ද අපි මේ රටවල් ඒකරාශි කරලා ඉදිරියට යනවද, නැත්නම් අපි පුංචි ලංකාව කොහොමද සුරක්ෂිත කරලා අපේ වැඩේ අපි කරගෙන ඉදිරියට යන ගමනක් තමයි අපි ඉස්සෙල්ලා තියෙන්නේ. හරි, ඉංග්‍රීසියෙන් කියනවා every dark cloud has a silver lining. අන්න ඒ කියන தත්ත්වය තමයි මා හිතන්නේ අපි උපුටා ගන්න තියෙන්නේ. මීට පෙර මට පේනවා අපි ආණ්ඩු පටන් ගත්ත අවස්ථාවේදී මේ ආණ්ඩුවේ ඉන්න අය කතා කරේ සියලු දෙනාම තනියෙන් කරන්න පුළුවන් එක. මම බොහොම සතුටු වෙනවා දැන් ඒ අය අපි ඔක්කොම එකට වැඩ කරන්න ඕනේ කියන සංකල්පය අපි එදා මතක් කරපු එක අද ඒකට ගත වීම. මීට පෙර කතා කරපු කුමාර ඇමතුමා ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරා. මං හිතන්නේ මෙන්න මේක තමයි තියෙන්නේ. මොකෝ අර විපක්ෂේ ඉන්න විපක්ෂයෙන් ලේසියෙන් කතා කරන්න පුළුවන් හැකියාව ආණ්ඩු පක්ෂයට ගියාම මේක වෙනස් වෙන ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි එකට රටක් වශයෙන් එකට වැඩ කරන්න ඕනේ කියන එක එදා කිව්ව එක අපි විපක්ෂයක් වශයෙන් අදත් ඒ ආකාරයෙන්ම සිටිනවා. හැබැයි එකට මේක කුහක කමින් නෙමෙයි, මේක ප්‍රශ්නයක් තියෙන නිසා නෙමෙයි, අපි ඔක්කොම එකට වැඩ කරන්න ඕනේ කියන සංකල්පෙන් ඉදිරියට යා යුතුයි. දැන් මොකද්ද මේක තියෙන්නේ? දේශීය වශයෙන්ම විදේශ වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් කන්ට්‍රෝලබල් ෆැක්ටර්, අනිත් එක අන්කන්ට්‍රෝලබල් ෆැක්ටර්. අපි අපේ විහිම්ම පාලනය කරන්න පුළුවන් දේවල් ලෙස බැලුවොත් අපි කොහොමද ඒක ගැන කතා කරන්න ඕනේ වන්නේ කියන එක තමයි අපි ඉස්සෙල්ලම බලන්න අවශ්‍ය වන්නේ. ඒකේ මූලිකව අපි බලන් තියෙන අපේ එනර්ජි සිකියුරිටි, මේක අපි සුරක්ෂිත කරගන්න අවශ්‍යයි. මොකද එනර්ජි සිකියුරිටි එකේ විදුලිය නිෂ්පාදනය කිරීම සහ ප්‍රවාහනය මෛතනේ වැදගත්ම කරුණු දෙකයි. මේ දෙක කොහොමද අපි බලපාලා අපි ආරක්ෂා කරන්නේ? දැන් අද එකට අපි රටේ ජනාධිපති අපේ පක්ෂ නායකත් එක්ක හම්බෙලා එතන අදහස් වගේකුත් ආවා. මං හිතුවා ඒ කියන අවස්ථාවේදී කිව්වයි මේක පාර්ලිමේන්තුවේ කියන්න බැරි වන්නේ කියලා. ඒකත් මම උපුටාගෙන තමයි මා හිතන්නේ මම මේක කියන්න හදන්නේ. දැන් මෙතන අපි ප්‍රශ්නයක් 2022 මැයි මාසේ තියෙනකොට මේක විවෘත කරන්න, රට කොහොමද සුරක්ෂිත කරන්න කියලා නොඑක් දෙවල් ආවා. එවකට පාලනය කරපු රනිල් වික්‍රමසිංහට මේ ප්‍රශ්නය ලේසි කාර්යභාරයක් තමයි තිබ්බේ නැත්තේ. එදා ඩොලර් එකක් තිබ්බේ නැහැ. එදා තිබ්බේ සම්පූර්ණයෙන්ම කඩා වැටිච්ච ආර්ථිකයක්. මේක පාර්ලිමේන්තුවේ අවසරයක් ලබා දුන්න එකක් නෙමෙයි තිබුණේ. ඒ අවස්ථාවේදී මහ බැංකුව තුල ඒගොල්ලෝ ඩෙට් ස්ටෑන්ඩ් ස්ටිල් එකක් එක පාට ගෙවන්න බැහැ කියලා කතා කරලා, හැබැයි මම නැවත මතක් කරන්නේ පාර්ලිමේන්තුවේ අවසරයක් ලැබුණේ නැහැ ඒකට. ඒක තුලින් තමයි ගමන් කරේ. රනිල් වික්‍රමසිංහට ඩොලර් මිලියන් 25යි තිබ්බේ. නමුත් ඒ පටන් ගත්ත ගමන තුළ හිතුව අපි මේක එකින් එක හදමු. ඒ හදන ගමන තුළ කිව්වේ අපි තෙල් ප්‍රශ්නයක් තිබ්බා. අපි තෙල් විවෘත කරමු. ඒ විවෘත කිරීම තුළ එදා තිබ්බ CPC එකයි IOC එකයි අද RM, Sparks, Shell, Sinopec ඒ වගේ කම්පැනි ගන්නවක් ආවා. ජනාධිපති අද උදේ කතා කරනකොට කිව්වා මේ වගේ කම්පැනි 4-5ක් තියෙනවා. නමුත් එකක් තියෙන්නේ තෙල් මිල. කොහොමද ඒක විවෘත කරොත් හැම දිනාටම මේක එකහසේ සමහර වෙලාවකට පිළිගන්න පුළුවන් තෙල් මිලක් ඇති වෙන්නේ නැහැ කියලා. මං හිතන විදිහට ඒක තමයි පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. ඉල්ලුමා සැපයුම කම්පැනි 4-5ක් තියෙනවා. මේක ආණ්ඩුම බරක් අදින්න අවශ්‍යතාවයක් නැහැ. මේක විවෘත කරාම ඒගොල්ලෝගේ ප්‍රමාණය අරන් ඒගොල්ලෝ විකුණන්න පටන් ගන්නවා. එතකොට මේකේ එක කම්පැනියක් අනිත් කම්පැනිත් එක්ක තරඟ කරන නිසා කාටත් කළුකඩ ව්‍යාපාරයක් ඇති කරන්න බෑ. මේකේ වැඩිම වාසිය වෙන්නේ පාරිභෝගිකයාට. මොකෝ මේ අවස්ථාවේ තෙල් මිල ඉහළ තත්ත්වයක තිබෙන්නේ හිතනවා CPC එක මේ රජයේ අයිති නිසා තමයි මිල අඩු වෙලා තියෙන්නේ කියලා. නැහැ, මං හිතන්නේ පරිපාලන වියදම අනිස ලෙස එතන තියෙන නිසා මිල අධික වන්නේ CPC නිසායි. මේක විවෘත කරොත් අනිවාර්යයෙන්ම මීට වැඩි අඩු මිලක් ලැබෙනවා කියන විශ්වාසය තමයි මා විශ්වාස කරන්නේ. දැන් IOC එකයි CPC අතර IOC එකේ තියෙන ප්‍රමාණයත් එක්ක අධික ලාභයක් ලබන්නේ මොකද? ඒගොල්ලන්ගේ පරිපාලන වියදම අඩු වෙලා තියෙන නිසා. ඉතින් මේක විවෘත කරන්න පටන් ගත්තට පස්සේ එතකොට සෙල් කොම්පනි වෙන්න පුළුවන් සයිනුප එක්කගෙනවා IOC එක වෙන්න පුළුවන් ඒගොල්ලොන්ගේ ශක්තිය ප්‍රමාණය පාවිච්චි කරලා ආනයන කරනවා ඒගොල්ලෝ විකුණනවා හැබැයි අර මිල සංශෝධනය ඒක ඉබේම තරංකාරී තත්ත්වය තුළ ඒක සම තත්ත්වයකට එන්න ඉඩ තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා මේක විවෘත කරන්න මේ මිල මේක ආනයන කරන එක විවෘත කරලා විකුණන්න ගියාම මේ ප්‍රශ්නේ ඉබේම එතනින් නිවැරදි වෙන ස්වරූපයක් තමයි ඇතිවන්නේ. ඒ වගේම තමයි දැන් මේ මේකේ විදුලිය මයිතනේ කුමාර ඇමතුමා සිටින නිසා මට පේනවා මොන ප්‍රශ්න තිබ්බත් මේ සම්බන්ධයෙන් ඉදිරි දැක්මක් සහිත යන මොකද මං හැමලම කිව්වේ එතන රජයේ නිලධාරීන් තමයි මේ පක්ෂයේ මේ ප්‍රශ්නයේ 90%ක් ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ ඔබතුමාගේ බෑඩ් බ්‍රීෆ් එක අරන් යන එකමයි තියෙන්නේ. හැබැයි මං එහෙම කියනකොට මීට පෙර කිව්වම ඒක විශ්වාස කරේ නැහැ. දැන් ඒ තත්ත්වෙට පිළි අරන් තිබෙනවා. ඒ නිසා මේක කරන්න තියෙන්නේ පුළුවන් තරම් පුද්ගලික ජෙනරේෂන් එක දෙන්න. ඒක ජනනය කරන්න දුන්නාම පුද්ගලික අංශය තුළ ඒගොල්ලෝ ගත්තාම මේ තරංකාරී තත්ත්වය තුළ ඉබේම එතන සමතුලිතතාවයක් එනවා. නැත්නම් මේක රජයෙන්ම කරන්න ගියහම ප්‍රශ්න අනිවාර්යයෙන්ම ඇති වෙනවා. මොකද තාම ඔතන තෙල් මාෆියාක තියෙනවා. හිස නවල තියෙන තෙල් මාෆියාකට. මේකේ අපි අනිවාර්යෙන් පුනර්ජනනීය බලශක්තිය ඇති කරන්නම අවශ්‍යයි. ඒකේ බෙස් බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක ඇති කරන්නම ඕනේ. ඔබතුමාලා මෙගවත් 200ක් කළා තියෙන එක හැබැයි මං හිතන විදිහට ධෛර්යමත් කරපු ඒ පුනර්ජනනීය නිෂ්පාදනය අධෛර්යමත් කළා තියෙන මේ තෙල් මාෆියා එක. කරුණාකරලා ඔය තියෙන විශේෂඥයෝ අවුරුදු 20ක් තිබ්බා. මේ ප්‍රශ්න අවුරුදු 20ක් තිබ්බනේ ඉන්න කට්ටිය තමයි ওই ප්‍රශ්නේ මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා මේක ඔබේ පිට උඩ තියාගෙන වැඩේ කරාට හරියන්නේ නැහැ. මේක කරන්න අවශ්‍ය වන්නේ මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම දීර්ඝකාලීන සලස්මක් දීගෙන කටයුතු කරන්න. එදා මේ කිව්වනම් අහලා තිබ්බනම් මේ ප්‍රශ්න උතන්ට එන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ පුළුවන් තරම් ජනනය කරන්න පුද්ගලික අංශයත් මේක පුනර්ජනනීය නිෂ්පාදනය තුළ බෙස් ඒ කියන්නේ බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක ඇති කරලා අර දුන්න එදා තිබ්බ මේ රුපියල් 47 ඒක ප්‍රචලිත කරන්න මේකෙන් අනිවාර්යයෙන්ම තෙල් වල තියෙන බලපෑම ඉබේම අඩු වෙන්න පටන් අරන් තියෙනවා. අපි එදා කිව්වා මේ ප්‍රශ්නයක් ඇති වුණොත් විදේශ සම්පත අපේ සීමිතයි ඒක නැවත අපි තර්ජන ලක් වෙනවා. දැන් ලක් වෙලා තියෙන්නේ ඒකට නේද? අපේ සබහා ධර්මයෙන් ඇති වෙන තියෙන පුනර්ජනනීය විශ්වාසය තිබ්බනම් එහෙනම් දැන් ඒක නිෂ්පාදනය කළා ප්‍රශ්නයක් ඇති නොවෙනවා. කරුණාකරලා දැන් දැනුත් 2300ක් මං හිතන විදියට සෝලා තුලින් ජනනීය වෙනවා. මේකේ සෙනසුරාද ඉරිද තාම කර්ටේල් කරනවා 10%, 15%, 20%ක් විතර. මේක වහම නවත්තන්න කියන එක කරල එක මං හිතන්නේ මේ අවස්ථාවේදී ඔබිනයි. දැන් බලන්න තරංකාරී තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ මේ මොහොතේ ලංකා මරීන් සහ ඉන්ටෝෂන් කම්පැනි දෙක බංක තෙල් ප්‍රමාණය ගණන විකුණනවා. දැන් සාමාන්‍ය මිලාද 370x380යි. නමුත් 660ට විකුණනවා. 660ට ලීටරයක් විකුණලා ඒක 18ක වැට්ටුත් දාලා මේක ඩොලර් වලුත් ගෙවලා. ඒගොල්ලෝ තාම තරංකාරී තත්ත්වයක් ඇති කරනවා නම් එහෙනම් මං කියන අර කම්පැනි හතර විවෘතතාවයක් ඇති කරා නම් මේ ප්‍රශ්නේ කිසිසේත්ම වෙන්නේ නැහැ. අද CPC එක විතරක් මේ බර අදින්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නේ නවත්තන්නේ කවුරුත් නෙමේ CPC එක. දැන් මේ අවස්ථාවේදී මං දැක්කා ඔබේ ආණ්ඩුවේ ඉන්න කට්ටිය කියනවා මේ බර ඇදලා තියෙන්නේ ඔබතුමාලාද කියලා. නැහැ මේක ඇත්ත වශයෙන්ම පාරිභෝගිකයෙක් ගෙව්වේ. එදා රනිල් වික්‍රමසිංහ මේක ලෙගසි ඩෙට් එක ගත්තා එදා ඉඳන් ගෙව්වා 85%ක් ගෙවලා අවසන් කරා. ඒකෙන් අද තියෙන්නේ ඒ ගැන කතා කිරීම මිසක් සම්පූර්ණ ලාභය යන්නේ දැන් CPC එකට. ඒ නිසා දැන් ප්‍රශ්නේ निराකරණය තියෙන නිසා එදා වුණා මෙදා වුණා කමන්නේ දැන් ප්‍රශ්නේ ඉවරයි. එකට මේ රටේ තියෙන ප්‍රශ්න ටික වැඩ කරලා කටයුතු කරන්න ඕනේ කියන ප්‍රශ්නේ තමයි මා මේ අවස්ථාවේ මතක් කරන්නේ. ඒ වගේම තමයි දැන් ඒක එනර්ජි සිකියුරිටි ප්‍රශ්නය. මේ රටේ තව වැදගත්කමක් තියෙන අපේ භූගලික මේ 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 සංදිස්ථානයක් වශයෙන් අපි පිහිටලා තියෙන අවස්ථාව. ඒ නිසා ලංකාව ඉතාමත් වැදගත් තැනක් තියෙන නිසා එදා ලලිත් අතුලත්මුල්ලි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු ප්‍රබල ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරලා නැවගත කිරීම ලෝකේ එදා හිතලත් නැති තැනක් ලංකාවේ අද ස්ථානයේ 18ට ගෙනලා තිබ්බා. එදා ඒ ගත්ත දුරදර්ශී ඥානය නිසා ඇති වුණ ප්‍රතිඵලයක් ලෙස තමයි අද පේන්න තියෙන්නේ. මේ අවස්ථාවේදී මැද පෙරතික තියෙන යුද්ධ නිසා අනිවාර්යයෙන්ම තව මේක අපි කියමුකෝ මාසෙන් විසඳනවා කියලා. මාසෙන් විසඳුනත් මේ රටේ තියෙන ප්‍රශ්න මැද පෙරදික තියෙන ප්‍රශ්න ටික එසේ මෙසේ විසඳෙන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම අවුරුදු ගණනාවක් එතන තියේවි. මොකෝ යම් බයක් ඇති වෙනවා. මෙතන තියෙන මේ ඉරානේ ප්‍රශ්නෙත් එක්ක සෞදි අරේබියා කතා මේ යුනයිට් මේ 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 ඩුබායි සහ අබුඩාබි මේකේ තියෙන බහරේන් ඔමාන් මේ ඔක්කොම ඒ තියෙන තත්ත්වය අනුව අස්ථාවර භාවයකට තල් වෙලා තියෙනවා. ඒ නිසා අපි ගන්න අවශ්‍ය මේ නැවගත කිරීමේ කේන්ද්‍රස්ථානේ ලංකාවට ගන්න අවශ්‍යයි. මේක තමයි මං හිතන විදිහට ලංකාවට ඇවිල්ලා තියෙන හොඳම අවස්ථාව. හැම වෙලාවම නරක කාලයක් නැහැ කියලා හිතන අවස්ථාවේදී අපි මේක තියෙන ප්‍රශ්නේ අපි ඇති කරපු දෙයක් නොවේ, අනිත් අය ඇති කරලා තියෙන දේ නිසා අපි මේකේ උරුමය සහ මේක වාසිය අපි ලබා ගන්න අවශ්‍යයි. දැන් කොහොමද අද මේ වරායේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි නැව් රටින් පිට යනවා, අර බයිපාස් කරනවා, මොකද මෙහෙ වරායේ තියෙන තදබදය නිසා. ඒ නිසා අපිට තියෙනවා අවස්ථාවක් මේ සම්බන්ධයෙන් අතර ගන්න පුළුවන් අවස්ථාවක්. ඒක තමයි රත්මලාන තියෙන දුම්රියේ අක්කර 40ක්, ඊට පස්සේ ඒකල තියෙනවා SLBC එකේ අක්කර 48ක්, ඊට පස්සේ වේයන්ගොඩ අන්මෙත බිමල් ඇමතුමා එනවා. එදා කිව්වා මේක කියන්න කියලා, දැන් මම කියනවා එක. ඒ කියන එකේ වේයන්ගොඩ අක්කර 48ක් තියෙනවා, මේකේ පොල්ගහවල අක්කර 53ක් තියෙනවා. අපේ දුම්රිය පාවිච්චි කරලා මේකේ ඔන් රේල් ට්‍රැක් එකක් ගෙනියන්න පුළුවන් එහාට ඩ්‍රයි පෝර්ට් එකක් ඇති කරන එක. මේ ඩ්‍රයි පෝර්ට් එක ඇති කරන එක කිසිම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්, ඒ කියන්නේ යටිතල පහසුකමක් ඇති කරන්න ඕනේ නැහැ. මේකේ කන්ටේනර් 1+1 දාගෙන මේක කෙලින්ම පෝට් එක ඇතුලේ කන්ටේනර් 120,000යි තියෙන්නේ. මේ වගේ දේවල් ඇති කරොත් අඩිගානේ 120,000ක විතර මේ කන්ටේනර් ප්‍රමාණයක් ඇති කරන්න පුළුවන්. මේක කිව්වා කියන්න පරාක්‍රම දිසානායක ඉන්න අපේ සභාපතිය ඉතාමත් දැනුවත්කමක් තියෙන හොඳ පත් කිරීමක් තමයි එතන තියෙන්නේ.
ඒ කරනකොට තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට.
හරි, තම මම බිඳු තුනකින් අවසන් කරන්නම්. ඒ කියන අවස්ථාව මේ පාවිච්චි කළා. මම හිතන්නේ ඩිරෙක්ටර් ජෙනරල් කස්ටම්ස් ජාමත් දැනුවත්කමක් තියෙන සීවිලි අරුක්ගොඩ මැතිතුමා මේ අය පාවිච්චි කළ මේ කෙටි කාලය තුළ අවසර දෙන්න කෙරි මාණ්ඩුවක් වශයෙන් මේක පෝට්ස් ඔතෝරිටිකට ගෙනල්ලා මේ ඩ්‍රයි පෝට් කොන්සෙප්ට් එක ඇති කරන්න. මේ ඩ්‍රයි පෝට් කොන්සෙප්ට් එක ඇතිකරොත් අපිට කෙලින්ම වරායේ ඇතුළේ තියෙන තදබදේ නැති කරලා මේක ඕෆ් පෝට් එකට ගේන්න පුළුවන්. මේ ඕෆ් පෝට් එකට ගේන්න පුළුවන් දේවල් දැන් අපනයන කරනකොට යම් දේවල් කන්ටේනර් එතන පෑ 72ක් තියෙන ආරක්ෂා හේතු නිසා. දැන් මේක පිටස්තර තැනකට තියලා කෙලින්ම වරාය නැව ආවට පස්සෙ ගේන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම හිතන්නේ ලොජිස්ටිකලි අපිට කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් කරුණා කළා මේ අවස්ථාව උපයෝගී කරගන්න. මේ අවස්ථාව වෙනින් රටක තියෙන ප්‍රශ්නය අපේ පැත්තට වාසියක් ලෙස සලකන්න. ඊට පස්සේ අනිත් එක තමයි අපේ මත්තල එයාපෝර්ට් එක. දැන් මත්තල එයාපෝර්ට් එක හදන්න කිව්වහම උගක් වෙනුන් ඇව්වා. දැනට බිලියන 43ක් වියදම් කරලා තියෙනවා පාඩුවක් වශයෙන්. බිලියන 43. ඒ කියන්නේ හැම අවුරුද්දෙම පුනරාවර්තන වියදම මිලියන 3800යි, ගිය අවුරුද්දෙම හිතන්නේ මිලියන 4200යි. ඔක්කොම එකතු කරාම කැරි ෆෝවර්ඩ් ලොස් එක බිලියන 43ක් තියෙනවා. මේ අවස්ථාව පාවිච්චි කරන්න මම නැවත කියන ආණ්ඩුවට කරුණාකර මත්තල එයාපෝර්ට් එක මේ මැද පෙරදිග රටවල් වල තියෙන යාලයන් අද එනවා එමිරේට්ස්. මේකෙන් මට ඊයේ අනුර කරුණාතිලක ඇමතුමා උත්තර දෙනකොට කිව්වා 6,53,000 සීට් වෙනවා සුමානකර රටට. ඒ වගේම ඉතිහාද්, ඒ වගේම කටායාවේස්. දැන් කටායාවේස් මම දන්නවා මොකෝ මගේ මල්ලි එතන වැඩ කරන වයිස් ප්‍රෙසිඩන්ට් වශයෙන්. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ෆ්ලයිට් 243ක් සුමා දවසකට තියෙන එක අද ෆ්ලයිට් 43 අඩු වෙලා තියෙන. ඒකත් මස්කට් රටින් තමයි ඒක ගෙනියන්නේ ලංකාවෙන් ඩිරෙක්ට්ලි ඍජුව
යුරෝපයට
පාවිච්චි කරලා තිබ්බ ෆ්ලයිට් 3-4ක්. ඒ නිසා කරුණා කළා මේ කටායාවේස් එමිරේ සොමානයා සලාමයා ඉතිහාද් කුවේට්යාවේස් ගල්ෆයා එයා අරේබියා මේ ඔක්කොමට කරුණාකර විවෘත කළා. මත්තල
එයාපෝර්ට් එක
ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් කිසිම මිලක් අය කරන්නේ නැතුව මේක දුන්නා නම් අපේ ඉබේම එතකොට එනවා අපේ හොටෙල්ස් වලට, ට්‍රාන්ස්පෝර්ට් එකට,
රැකිරක්ෂාවලට,
නැවිගේෂනල් චාර්ජස්, ඕෆ්ලයින් චාර්ජස්, මේ වගේ වාසි අපේ රටට එනවා. නැත්නම් එක පැත්තේ නිකක් දෙනවා. සාමාන්‍යයෙන් එයාක්‍රාෆ්ට් එකක් ලෑන් කරන්න US ඩොලර් $1,200,000-$1,500,000 යනවා. මේක තමයි ඒගොල්ලන් තීන්දුව කරන්නේ මෙහාට ගේන්න. මට පේනවා වෙලාවත් එක සටනක් තියෙන නිසා කරුණා කළා මේක කරන්න. බිමල් ඇමතුමා කිව්වා මං කිව්වයි කරනවා කියලා. දැන් මේක වහම ක්‍රියාත්මක කළා මේ රටට මේ අවස්ථාව ගන්න. මෙන්න පේනවා කොහොමද අපි විපක්ෂක් වශයෙන් ආණ්ඩුවකට මේ අවස්ථාව එකට වැඩ කරන්න පුළුවන් ස්වරූපය ඇති කරන ඒ ඉදිරි දැක්මක් සහිත වැඩ කිරීමක් තියෙන්නේ. නැත්නම් අපේ බෝඩ් දැඩි අල්ලන්න බැරි එක නෙමෙයි.
අපිට ස්ට්‍රයික් කරන්න බැරි එක නෙමෙයි. නෑ රට ඩොලර් එවන්න එපයි කියන එක නෙමෙයි. මං හිතන විදිහට රට තමයි වැදගත්ම දේ.
අවසන් කරන්න ගරු මහත්මයා.
ශ්‍රී ලංකා රට
එකට
වැඩ කළ රට.